ගාමිණී වා තියෙනවා. ඔව්.
කොමෙන් මයික් එක. ප්‍රධාන වැඩකතු ආරම්භයේදී
ගරු මේ සභානායකතුමා මේ බලේබඩ මන්ත්‍රීතුමා කලින් දීපු මිනිත්තුවක අර පැහැදිලි කිරීමක් ලිඛිතව ඉල්ලීමක් කරලා තියෙනවා මේ විනාඩියකට එක.
ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට මේ වෙලාව ලබා දීම සම්බන්ධයෙන් මේ ප්‍රකාශය මම විසින් ඉදිරිපත් කරන්න මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවට. ඔබ දන්නවා මේ සභාවෙත් කතා වුණා, මේකට ජනාධිපතිතුමාගේ අවධානය යොමු වුණා. රුසියානු යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලංකාවේ විශ්‍රාමික යුද හමුදා සෙබළුන් හා සිවිල් ආරක්ෂක සේවාවල සේවා කරපු අය යොමු කිරීම තුළින් දෙරට අතර නිර්මාණය වෙමින් තිබෙන ගැටලුව හා ඔවුන් මුහුණ දීලා තියෙන ගැටලු පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් පහුගිය දවස්වල සිද්ධ කළා. මේ සිද්ධියෙන් පසුව නිර්මාණය වෙලා තියෙන තත්ත්වය පිළිබඳව නිශ්චිතව පාර්ලිමේන්තුවටවත් රටටවත් වාර්තා නූනු නිසා ඒ නියෝජිත කණ්ඩායමේ නියෝජිතෙක් විදිහට අපි එකඟතාවයකට ආවා පාර්ලිමේන්තුවට මේ පිළිබඳව වාර්තා කරන්න. ඒ අනුව තමයි මගේ මේ විශේෂ ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ. මේ සඳහා යම් මම විනාඩි 10ක කාලයක් ඉල්ලුවා. විනාඩි 10ක් කෙසේ වෙතත්
ආසන්න කාලයක් ලබා දෙන්න බැහැ.
ඇත්තටම විනාඩි 2කින් මේ කටයුතු කරන්න බෑ නියෝජ්‍ය කතානායකතුමනි.
මේක ඒක ටික සභාගත කරන්න කරවන්ත වාර්තාව ඔබතුමා කෙට් පැහැදිලිව අදහස් ටික කියන්න ඔබතුමාලා ගත්ත ඉතුරු ටික සභාගත කරන්න.
හරි හරි, බොහොම ස්තුතියි. ඒ අනුව අපේ ඉල්ලීම අනුව ආරක්ෂක මණ්ඩලයේදී සාකච්ඡා වෙලා අපි කරුණු කීපයක් ඉල්ලා සිටියා ජනාධිපතිතුමාගෙන් ඉටු කළ දෙන්න කියලා. මේ ගැටලුවට පවුල්වල සමාජිකයන්ගේ තොරතුරු එකතු කරගන්න එක, ඒ වගේම පැනුලි විභාග කරගන්න එක, වෙළඳාමට සම්බන්ධ වෙච්චි අයව අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කිරීම හා රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමක් රුසියාවට යැවීම ගැන. ඒ කණ්ඩායමට නියෝජ්‍ය රාජ්‍ය විදේශ කටයුතු ඇමතිතුමා තාරක බාලසූරිය මැතිතුමා, ඒ වගේම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මැතිතුමා, මම, ඒ වගේම ආරක්ෂක ලේකම්තුමා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක්, අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙක්, අපේ හිටපු තානාපතිවරයා සහ රුසියන් තානාපති කාර්යාලයේ තානාපතිතුමා ඇතුළු කණ්ඩායමක් සහභාගී වෙලා රුසියාවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සමගත්, රුසියාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සමගත් ගිය මාසේ 26-27 දෙන්නේ තුළු සාකච්ඡා පවත්වලා අපේ මේ ගැටලුවට මූණ දීලා තියෙන සෙබළුන්ගේ ඉල්ලීම් සහ පවුල්වල ඉල්ලීම් ඉදිරිපත් කරමින් ඔවුන්ගේ ගැටලු निराකරණය කරගන්න අපි මැදිහත් වීමක් කළා. එහිදී අපිට වාර්තා වෙලා තියෙන තොරතුරු අනුව 1500 ක විතර ප්‍රමාණයක් රුසියන් හමුදාවට බැඳුනා කියලා ලංකාවේ සෙබළු වාර්තා වුණත් නැවත ආපහු ගෙන්වා ගන්න ලෙස අපෙන් ඉල්ලීම් කරලා තියෙන රජයෙන් සහ මේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් 467ක ප්‍රමාණයක්. ඒ 467 ප්‍රමාණය ගැන තමයි අපි රුසියානු රජයත් එක්ක සාකච්ඡා කළේ. මීට අමතරව රුසියානු අන්තයේ ඉඳලා යුක්‍රේන අත්අඩංගුවට පත් වෙලා ජීවග්‍රහයෙන් ඉන්න 13 දෙනෙක් පිළිබඳව තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. අද වෙනකොට මේ සමස්ත සාකච්ඡාවල සාරාංශය විදිහට ගත්තාම නියෝජ්‍ය කතානායකතුමනි, රුසියන් රජය කියන්නේ මේක නීත්‍යානුකූල ගිවිසුමක්. රුසියන් රජයේ ආරක්ෂක හමුදාවට බඳවාගෙන තිබෙන්නේ අවුරුද්දක කාලයක් සඳහා. ඒ බඳවාගත් අයට ගරු සභානායකතුමනි, කතානායකතුමනි, ඔවුන් පොරොන්දු වෙලා තිබෙනවා රුසියන් පුරවැසි භාවය දෙනවා කියලා. ඒ අනුව ඔවුන් ආර සාකච්ඡාවේදී ප්‍රකාශ කළා ඒ බඳවාගෙන තියෙන සෙබළුන්ගෙන් 96%කට මේ වෙනකොට රුසියන් පුරවැසි භාවය ලබා දීම සම්බන්ධයෙන් ලිපිලේඛන ක්‍රියාත්මක කරලා ප්‍රොසෙස් කරලා ඒ ලැබෙමින් පවතිනවා කියලා. අද වෙනකොට ඇතම් අපේ සෙබළුන්ට රුසියානු පුරවැසි භාවය හම්බ වෙලා ඒ පාස්පෝර්ට් වල කොපිත් අපිට එවලා තිබෙනවා. ඒ නිසා ඔවුන්ට නීත්‍යානුකූලව ඒකෙන් ඉවත් වෙන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒක පිළිබඳව දිගු ක්‍රියාවලියක් ඉටු කළ යුතුයි කියන ප්‍රකාශය තමයි ඔවුන්ගේ පැත්තෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ වගේම ඔවුන් ප්‍රකාශ කළා ලංකාවෙන් විතරක් නෙමෙයි ලංකාව, ඉන්දියාව, පකිස්තානය, නේපාලය, භූතානය, අප්‍රිකානු රටවල් ඇතුළු විශාල රටවල් සංඛ්‍යාවකින් 10,000 ඉක්ම වූ සෙබළු සංඛ්‍යාවක් මේකට සම්බන්ධ වෙලා තිබෙන නිසා අපේ රට සම්බන්ධයෙන් විතරක් විශේෂයෙන් අනුගමනය කරන්න ක්‍රියාවලියක් නැහැ කියලා. ඉතින් මේ ප්‍රශ්න පිළිබඳව අපිට කියපු, අපි විශ්වාස කරපු මේ ගැටලුව අපිට ගෙනාවු අයගේ ඉල්ලීම් වෙනුවෙන් අපි එදා ඉඳන් පෙනී හිටියා. ඒ ඔවුන්ට සාධාරණ ඉෂ්ට කරන්න, ඔවුන්ගේ පවුල් වලට සාධාරණ ඉෂ්ට කරන්න අපි කටයුතු කරමින් ඉන්නවා. රජයේ පැත්තෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒකට අපි ස්තුතිවන්ත වෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය යම් ප්‍රමාණයකට මැදිහත් වුණා. නමුත් එදා සාකච්ඡාවේදී රුසියානු රජයට අපි ඉදිරිපත් කළා මේ කටයුත්ත මෙතනින් එදියට කරගෙන යාම සඳහා රාජ්‍ය තාන්ත්‍රික යාන්ත්‍රණයක් හදන්න කියලා. ඒකාබද්ධ යාන්ත්‍රණය රුසියන් නිලධාරීන්, අපේ තානාපති නිලධාරීන් හා අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළත් කළා. ඒකේ TOR එක අපි බාර දුන්නා. නමුත් අද වෙනකන් ඒ පිළිබඳව රුසියානු රජය පැත්තෙන් ප්‍රතිචාරයක් දක්වලා නැහැ. එතකොට මේ ගැටලුව එතන හිර වෙලා තිබෙනවා. ඒ නිසා මම මේ සභාවට කරුණු කීපයක් යෝජනා කරන්න උත්සාහ කරනවා. තව එක ගැටලුවයි තියෙන්නේ. ඒ තමයි මේ සියලුම දෙනා විශ්‍රාමික යුද හමුදා හෝ වෙන අරසක හමුදාවල විශ්‍රාමික සෙබළු. එතකොට විශ්‍රාමවලු ආඥාපනතර අනුව උන්ට විශ්‍රාමවලු ගෙවන්න නම් උන් ජීවග්‍රහයෙන් ඉන්නවා කියලා අවුරුද්දකට සැරයක් සහතිකයක් ලබා දෙන්න ඕනි. දැන් මේ යුද පෙරමුණේ ඉන්න 467 දෙනාගෙන් 250ක එක්ක විතර ලංකාවත් එක්ක සම්බන්ධියක් නැහැ, සම්බන්ධීකරණයක් නැහැ. ඒ සම්බන්ධීකරණයේ නැති තත්ත්වයක් තුළ විශ්‍රාමවලු දෙපාර්තමේන්තුවට මේ ලිපිය ලබා දෙන්න බැරි වීම තුළ අද වෙනකොට 34 දෙනෙක්ගේ විශ්‍රාමවලු අත්විඳලා තියෙනවා. මේ රුසියාවට ගිය පවුල්වල සමාජිකව ගිහිලා තියෙන තමන්ගේ දේපල කුඹුරු හරකබාන යාන වාහන කනකර පංචායුධේ පවා උගස් කළා. එතකොට ගෙවල් දොරවල් වලට කිසිම ආදායමක් නැහැ වගේම දැන් විශ්‍රාම වැටුප නැතිවීම තුලින් මොවුන් ඉතාම අගතිදායක තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි සංඛ්‍යාලේඛන ටික පරිශීලනය කරපුවාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වසර ඉවර වෙනකොට මේ 467 දෙනාගම විශ්‍රාම වැටුප නැතර වෙනවා. මේක සුවිශේෂී තත්ත්වයක් නිසා මේ පිළිබඳව රජයට සිද්ධ වෙනවා, අපිට සිද්ධ වෙනවා වෙනම කටයුතු කරන්න. ඒ නිසා මම මේ සභාවට යෝජනා කරනවා මේ පිළිබඳව තේරින් කාරක සභාවක් හරි පත් කළා, මේක පිළිබඳව අධ්‍යයනය කළා, මේ විශ්‍රාම වැටුප් ටික මේ අයගේ ගැටලුව නිරාකරණය වෙනතෙක් ලබා දීමට කටයුතු කරන්න කියලා. ඒ වගේම මේ වෙනකොට රුසියන් රජයෙන් අපිට දැනුම් දීලා තියෙන්නේ මියගිය 1000 දෙනෙක් පිළිබඳව ගැටලු විතරයි. ඔවුන්ගේ භස්මාවශේෂ ලංකාවට ගෙනේම ඔවුන් භූමදාන කිරීම පිළිබඳව DNA පරීක්ෂණ දක්වා ගිය පරීක්ෂණ නිමාවීමෙන් පසු තමයි මියගිය අයට වන්දි ගෙවන කටයුත්ත ඔවුන්ට සිද්ධ කරන්න පුළුවන් කියලා තියෙන්නේ. එය ඉතාම මන්දගාමීව යන ක්‍රියාවලියක් බවට පත් වෙලා තිබෙනවා. ඒ මියගිය එක්කෙනෙකුට විශාල වන්දියක් හම්බ වෙනවා මේ ගිවිසුම් ප්‍රකාරව. ඒ ලබා දීමට මැදිහත් වීමක අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම ඇතම් පවුල් වල අය රුසියාවට යන්න කැමැත්ත ප්‍රකාශ කරලා තිබෙනවා. මේ අවසාන කටයුතු වලට සහභාගී වෙන්න ඒ සඳහා මැදිහත් වීමකුත් තිබෙනවා. මේ ආකාරයට ගත්තම ගැටලු රාශියක් නිර්මාණය වෙලා මේ පවුල් 467ම මේ සෙබළු 467 දෙනාගේ පවුල් 467ම ඉතාම ගැටලු සාගත තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මේ වෙනකොට රුසියාවට පත් කරලා ඉන්න අපේ තානාපතිතුමා, අම්ස මැතිතුමා ඉතා ඍජුවම මේකට මැදිහත් වෙලා ආරෝග්‍ය ශාලාවට ගිහිල්ලා අපේ සෙබළුම් බලනවා වගේම එතනින් නිදහස් වෙලා එන අයව මුදවා ගැනීම කියන කටයුත්තට ඍජුව මැදිහත් වීමක් කරනවා. ඒ වගේම රුසියාවට මේ වෙනකොට පනවලා තිබෙන සම්බාධක නිසා ඔවුන්ට අපේ සංචාරයේ මේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමෙන් පසු ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය දීමනා, තුවාල දීමනා, වැටුප් අනාදී අර අතරමැදි ජාවාරංකාරයන්ට යන්නේ නැතුව මොවුන්ට හම්බ වෙන්න පටන් ගන්න තියෙන කතානායකතුමනි. නමුත් ඒ මුදල් ලංකාවට එවන්න විදිහක් නැහැ. මොකද පනවලා තියෙන සම්බාධක නිසා ලංකාවට මුදල් ප්‍රේෂණය කිරීමේ හැකියාව නැහැ. ඒ ගිනුම්වලේ මුදල් එකතු වෙනවා. රුසියාවේ ඉන්න මේ ජාවාරංකාරව ලංකාවෙන් ගිහිල්ලා ඉන්න අය, ඉන්දියාවෙන් ගිහිල්ලා ඉන්න අය, මිනිස් ජාවාරමේ මැද ඉන්න අය, ඒ වගේම ලංකාවේ මේ හමුදාසෙබළුන් මිනිස් ජාවාරම හරහා එහෙට යවන්න මැදිහත් වෙච්චි ඒගොල්ලොත් විශ්‍රාමික හමුදා නිලධාරීන් කියන එක තමයි මේ අතරංගුඩ ගත්තේ අවසන් කරනවා. ඔවුන් අරගොල්ලන්ගේ ගිනුම් වලට වැටෙන සල්ලි අතරමඟින් ගසා ගන්නවා. ඉතින් මේකට සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. තවම මේ පවුල් වල අයකට සම්පූර්ණ සාධාරණත්වය ඉෂ්ට කරන්න අපිට හැකියාව ලැබුණේ නැහැ රජයක් විදිහට. ඒ නිසා අවසාන වශයෙන් මම යෝජනා කරනවා මේක බරපතල ගැටලුවක්. ඒ වගේම රුසියාව කියලා කියන්නේ ලංකාවයි රුසියාවයි අතර අතීත විශාල රාජ්‍ය තාන්ත්‍රික බැඳීමක් තියෙනවා. අපේ වෙළඳ හවුල්කරුවෙක්, අපේ ආරක්ෂකයෙක්, අපේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළදී අපිට සම්බාධක අවස්ථාවලදී අවසන් කරනවා. අපිට සහය දක්වපු මිත්‍රශීලී රාජ්‍යයක්. ඒ නිසා රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් ඇති නොවන ආකාරයට ඔවුන්ට විරුද්ධව නගන හඬක් නෙමෙයි මේ, ඔවුන්ට පක්ෂව නගන හඬක් මේක. ඒ නිසා මේ දෙරට අතර දෙන මිත්‍රත්වයට බාධා ඇති නොවන ආකාරයට මේ ගැටලුව විසඳා ගැනීමට නම් මේ පාර්ලිමේන්තු ව්‍යවස්ථා දායකය තුලින් කමිටුවක් පත් කරලා තේරින් කාරක සභාවක් පත් කරලා මේ කමිටුවට මේකට හොඳ ප්‍රවේශයක් ගන්න මේ සභාවට යෝජනා කරමින් මේ ගැටලුව පිළිබඳව අපිව විශ්වාස කරපු අයට සාධාරණ ඉෂ්ට වන තෙක් අපි මේ කටයුත්ත ඉන්නවා කියන ප්‍රකාශය කරමින් මම නියදෙන අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින්ම ඉස්තුතියි.
බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ යෝජනා සභා නායකතුමා.
ගරුණීය නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ රැස්වීම, පාර්ලිමේන්තුවේ ස්ථාවරණය වූ 8 විද්වාන කුමක් සඳහන් තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්වභාග 9:30 සිට අපරභාග 12:30 දක්වාද, අපරභාග 1:00 සිට අපරභාග 5:30 දක්වාද විය යුතුය? පූර්වභාග 10:30 සිට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපරභාග 5:30ට කතානායකතුමා ප්‍රශ්න නොවිමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
සභාව එකඟද?
ආයි
සභාව කල් තැබීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුව හෙට දින නම් 2024 ජූලි 25 වෙනි දින පූර්වභාග 9:30ට යදි රැස්විය යුතු.
සභාව කල්පන අවස්ථාව යෝජනාව ගරු නීතිඥ මදුරු විතානගේ මැතිතුමා ඔබට ප්ලීස් මූලාසනයට ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා.
කාර්ක සභා සභාපතිතුමනි, මම මගේ යෝජනාව ඉදිරිපත් කරනවා.
Honorable leader,
can we take the lunch break also for the debate? All right. Thank you. Thanks.
Honorable member, please continue.
Time consumed by opposition.
ලෝකෙ ජීවත්වන විවිධාකාර වූ ජීවීන් සමූහ අතර ඉහළින්ම වැජමෙන මිනිසාට නිරන්තරයෙන්ම හැකියාව ලැබී ඇත්තේ මිනිසා සතු බුද්ධිය නිසාමය. නමුත් අද වන විට ඒ හා සමාන කෘතිම බුද්ධියක් මිනිසා විසින්ම නිපදවා ඇති අතර කෘතිම බුද්ධිය AI යන්නෙන් අදහස් කරන්නේ ඇල්ගෝරිදම් සංයෝජනය තුළින් මිනිස් මොලේ ක්‍රියා හැකියාවන් ප්‍රතිනිෂ්පාදනය කිරීම සඳහා නිර්මාණය කර ඇති යන්ත්‍ර මගින් ක්‍රියාත්මක කරන බුද්ධි මෙහෙවීමයි. කෘතිම බුද්ධිය යනු සංජනනය, කථන හඳුනා ගැනීම, තීරණ ගැනීම සහ ගැටලු විසඳීම වැනි සාමාන්‍ය මානව බුද්ධිය අවශ්‍ය වන කාර්යයන් ඉටුකළ හැකි පරිගණක පද්ධති සංවර්ධනය කිරීමයි. මේ වන විට රට තුළ ගෝලීය තාක්ෂණය අවිචාරවත් බලපෑම නිසා අපේ රටේ සමාජය ආගම එහි බලවත් ගොදුරක් බවට පත්වී ඇත. වසර 2500කට යහා ගිය බලවත් සංස්කෘතියක් තිබෙන රටක් වන අපේ රටේ සංස්කෘතියට හා සංස්කෘතික අනන්‍යතාවයට මේ වන විටත් කෘතිම බුද්ධිය තාක්ෂණය බලපෑම් කර ඇත. රටක් විනාශ කිරීමට පහසුම මග රටේ සංස්කෘතිය විනාශ කිරීම මේ වන විටත් බුදුරජාණන් වන අතර මේ වන විටත් බුදුරජාණන් වහන්සේගේ දේශනා කළ ධර්මය හා ඒ ගාථා සූත්‍ර කෘතිම බුද්ධි තාක්ෂණ ඔස්සේ විනාශ කිරීම ආරම්භ කර ඇත. උදාහරණ ලෙස කරණීය මෙත සූත්‍රය DJ සංගීතය සමඟ මිශ්‍ර කර අන්තර්ජාලයට මුදාහැර ඇත. අනෙකුත් ආගම්ද මේ තර්ජනයට ලක්ව ඇත. කෘතිම බුද්ධි තාක්ෂණය ඔස්සේ සිදුකරන සමාජ ක්‍රියාකාරකම් හේතුවෙන් අපහසුතාවයට හා අගතියට පත්වන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නීති රීති මේ වන විටත් වෙනත් රටවල සම්පාදනය කර ඇත. අප රටේද මේ නීති සම්පාදනය කර කෘතිම බුද්ධිය තාක්ෂණය ඔස්සේ සිදු කරන ලබන අකටයුතුකම් වලින් සමාජය ආරක්ෂා කර ගැනීම සඳහා වහාම කටයුතු කළ යුතුයි මේ ගරු සභාවට යෝජනා කරමි. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම අද වන විට මේ කෘතිම බුද්ධිය එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හරහා විශාල බලපෑමක් අපේ රටට එල්ල වෙලා තියෙනවා. ඒ වගේම කෘතිම බුද්ධිය තුළින් ජන ජීවිතයට ඒ වගේම ජාතික ආරක්ෂාවට ඒ වගේම ආගමට සංස්කෘතියට ආර්ථිකයට වන බලපෑම හොඳ නරක පිළිබඳව වහම අපි අධ්‍යයනය කරන්න ඕන. ඒ සඳහා අවධානය වහම යොමු කළ යුතුයි. ඒ වගේම සියලු බෞද්ධයන් කම්පා කරන සිද්ධියක් අපි පසුගියදා අන්තර්ජාලය මගින් එහෙම නැත්නම් සමාජ මාධ්‍ය මගින් දැක්කා. AI තාක්ෂණයේ යොදාගෙන කෘතිම බුද්ධිය යොදාගෙන විදේශ සංගීත සම්දර්ශන ප්‍රසංගයක ඒ රූපරාමු යොදාගෙන පිටරටක ඉඳලා කරපු මහා බලවත් අපරාධයක් විදිහට තමයි මම මේක දකින්නේ. කරණීය මෙත්ත සූත්‍රය විකෘති කරලා සමාජ මාධ්‍යයට මුදාහැරලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරදී භාවනානුයෝගීව සිටි 500 විෂුන් වහන්සේලාගේ භාවනා ධ්‍යාන බිඳින්නා අමනුෂ්‍ය බලවේගවලින් එල්ල වූ හිරිහැර දුරු කිරීම සඳහා මෙම මහානු බල සම්පන්න රතන සූත්‍රය දේශනා කළා තියෙනවා. ඒ වගේම මෙලෝ ූපන් නූපන් මෙන්ම දෙව් මිනිස් මෙන්ම අමනුෂ්‍යයන්ට සියලු ලොව සියලුම සත්වයන්ට මෛත්‍රිය වැඩිමේ අනුහස් කියා දෙන උතුම් වූ දේශනාවක් තමයි මේ විදිහට විකෘති කළා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මෙය දැකීමෙන් අප රටේ බෞද්ධ ජනතාව පමණක් නෙවෙයි සියලුම ජනතාව මහත් ලෙස කම්පා වුණ අපි දැක්ක මාධ්‍යවල මේ සම්බන්ධයෙන් ඒ පළ කරපු අදහස්. ඒ වගේම කරු සභාපතිතුමනි, අපේ රටට ආවෙනික ඔරිජිනල්ස් එහෙම නැත්නම් අපේ රටට උරුම වූ දේවල් තියෙනවා. එතකොට ඒ උරුම වූ දේවල් ගත්තාම විවිධ ආගමික දේවල් ආගමික ප්‍රකාශ ආගමික දේශනා ඒ වගේම හෙළ සංස්කෘතික අංග ඒකම ජන ගායන හෙළ සංගීතය ඒකම සංගීත භාණ්ඩ ඒ වගේ අපිට අනන්‍ය වූ නැටුම් ක්‍රීඩාවන් විවිධ කලාවන් ඒ සියල්ලම අද අපිට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා මොකද හේතුව මේ 2500 ඉතිහාසයේ අපි නිකම් පම්පෝරික ගා අපිට 2500 ඉතිහාසයක් තියෙනවා කියලා වැඩක් නැහැ මෙන්න මේ සංස්කෘතික අංග මේ සියලු කාරණාවල ඔරිජිනල්ස් එහෙම නැත්නම් මුල් පිටපත් ඒ මුල් ප්‍රකාශ අපි යම්කිසි ක්‍රමවේදයකට අපි ඒව ආරක්ෂා කරන්න ඒව තැම්පත් කරලා තියාගන්න ක්‍රමවේදයක් හදාගන්න ඕන. එහෙම නොවුනොත් අපිට අපේ මුල් පිටපත් මොනවද එහෙම නැත්නම් මුල් ඒ අංග මොනවද කියලා විකෘති වෙච්ච ඒවත් එක්ක සසඳන්න ක්‍රමයක් නැති වෙලා තියෙනවා. අද ලෝකයේ අද ඒ තැනට තල්ලු වෙලා තියෙනවා. අපේ ජන ගීත ජන ගායනා දහස් ගානක් මේ රටේ තියෙනවා. හැබැයි ඒව කිසිම දැනක සංරක්ෂණය කරලා නැහැ. මේ අපේ ක්‍රීඩාවන් අපිට අනන්‍ය වූ දේවල් අද අපි නිසි ක්‍රමවේදයකට ඒ මුල් පිටපත් එහෙම නැත්නම් මුල් ඒ නිර්මාණ තනු සංරක්ෂණය කළ නැහැ. ඒවා ප්‍රතිඵල විදියට ඉදිරියේදී ඒවා සංරක්ෂණය නොකිරීම තුළ මෙන්න මේ කෘතිම බුද්ධිය යොදවා කරන විවිධ විකෘතිතා මත අපිට ඒ මුල් පිටපත සහ ඒ විකෘති කරන පිටපත පිළිබඳ ඒ සංසන්දනය කළා ඒ වෙච්ච අගතිය සම්බන්ධයෙන් එහෙම නැත්නම් වෙච්ච ඒක සිදු කරන හානිය සම්බන්ධයෙන් අපිට ක්‍රියාමාර්ග ගන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා විශේෂයෙන්ම අද දවසේ පාර්ලිමේන්තු උදේ ඉඳන් වැදගත් ඒවාත් කතා කරා. ඒ වගේම කිසිම තේරුමක් නැති විපක්ෂ නායකතුමාගෙන් පටන් ගත්තාම තේරුම නැති මහා විකාර තුගයක් කරලා පැය දෙකක් මේ පාර්ලිමේන්තුවේ කාලේ නාස්ති කරා. නමුත් මම ඉල්ලා සිටින ආණ්ඩු පක්ෂ විභාගයේ සියලු දෙනාගෙන්ම අපි වහාම අපිට ක්‍රියාමාර්ග ගත යුතු අපි ප්‍රතිපත්ති හදන්න ඕන නිසි අපි අවධානය යොමු කළ යුතු කඩිනමින් අවධානය යොමු කළ යුතු කාරණා ගැන මීට වඩා ගරු විපක්ෂ නායකතුමාටත් ආණ්ඩු පක්ෂයෙනුත් මම ඉල්ලා සිටින මේ සඳහා අවධානය යොමු කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් මම මගේ අදහස් ඉදිරිපත් කරනවා තවදුරටත්. මේ කාරණාවලදී විශේෂයෙන්ම සභාපතිතුමනි අපි පාර්ලිමේන්තු විදියට කඩිනමින් මෙන්න ඔරිජිනල් සාම්පල්ස් එහෙම නැත්නම් මුල් පිටපත් ආරක්ෂා කරගන්න ක්‍රමයක් හදා ගන්න ඕන. ඒ වගේම අපි මේ රටේ ගොඩක් අයට දැන් අමතකයි මම මේ පසුගිය දවසක පාසලකට ගිය වෙලාව පාසල් කීපයකට ගියලා ආවෙත් දරුවන්ගෙන් අහුව ආතර් සී ක්ලාක්ව දන්නවද කියලා. දරුවෝ ඒ ගොඩක් අය සමහර අය දන්නේ නැහැ කො ආතර් සී ක්ලාක් කියන්නේ කවුද කියලා දන්නේ නැහැ කියලා. ඒක ගැනත් කඩගාටු වෙනවා අපි. මොකද මේ ආතර් සී ක්ලාක් මැතිතුමා විසින් ඒ සම්මානනීය විද්‍යා ප්‍රබන්ධ ලියපු ඒ ශ්‍රී ලාංකිකයා ඒ විද්‍යාඥයා එතුමා 2001 2010 2061 3001 කියලා මේ විද්‍යා ප්‍රබන්ධ මාලාවක් ලියලා තිනවා. අද ලෝක ප්‍රකට සමාගමක් වන ටෙස්ලා සමාගමේ හිමිකරු ඉලෝන් මස්ක් අර ජනතා විමුක්තිවරුමනේ අනාගත ආර්ථිකය බාර ගන්න ඉන්න හඳුන්නෙත් කිව්වේ විදිහට ආර්ථික ඝාතකයෙක් කියලා කිව්වේ. නමුත් ඉලෝන් මස්ක් මැතිතුමා අද මෙන්න මේ ආතර් සී ක්ලාක් මැතිතුමා විසින් ලියපු විද්‍යා ප්‍රබන්ධයක තියෙනවා මොළ වැස්ම කියලා කතාව. ඒ කියන්නේ මිනිස්සාට කෘතිම ලින්ක් එක නියුරෝ ලින්ක් එකක් හයිකරන එකක් ගැන එහෙම නැත්නම් මොළ වැස්මක් ගැන අදහසක් ඉදිරිපත් කළා තිබුණා. අද ඒ විද්‍යා ප්‍රබන්ධයේ තියෙච්ච මුල වැස්ම එහෙම නැත්නම් ඒ නියුරෝ ලින්ක් එක යථාර්ථය බවට පත් කරන්න මේ ටෙස්ලා සමාගමේ ඉලෝන් මස් ඒ ටෙස්ලා සමාගම හිමිකරුට හැකි වෙලා තියෙනවා. ඒ වගේම තමයි තවත් අපිට කනගාටුවට තියෙන කාරණාව තමයි මේ ආතර් සී ක්ලාක් පදනම ලංකාවේ තිබුණාට ඒවා නමට විතරයි පදනම් තියෙන්නේ. ඇමරිකාවේ ආතර් සී ක්ලාක් පදනමේ සභාපතිවරයා විදියට හිටියේ විලියම් හෙන්රි ඩ්‍රෙපර් කියන ඒ ආයෝජකයා. ඔහුගේ පුතා තමයි ට්‍රිම් ඩ්‍රෙපර් කියන්නේ. ලංකාවටත් ගිය අවුරුද්දේ ඇවිල්ලා ගියා. මෙන්න මේ ට්‍රිම් ඩ්‍රෙපර් තමයි අද ඒ ටෙස්ලා සමාගමට මුලින්ම ආයෝජනය කරපු පුද්ගලයා. එතකොට ට්‍රිම් ඩ්‍රේවර්ගේ තාත්තා තමයි ආතර් සී ක්ලාක් පදරමේ ඇමරිකාවේ හිටපු සභාපතිවරයා. ඒ වගේම තමයි ආතර් සී ක්ලාක් මැතිතුමා විසින් ඉදිරිපත් කරු මෙන්න මේ දාර්ශනික කාරණා, එහෙම නැත්නම් ප්‍රබන්ධවල තියෙන කාරණාද යථාර්ථයක් බවට ලෝකෙ පත් වීගෙන යනවා. ඒ වගේම කෘත්‍රිම බුද්ධිය තාක්ෂණයට එතුමා එදා ඒ ප්‍රබන්ධවල ලියපු කාරණාද සත්‍ය වෙමින් පවතිනවා. ඉතින් ශ්‍රී ලාංකිකයෝ විදිහට අපිට සතුටක් එනවා, වගේම කනගාටුවක් තියෙනවා. මොකද ආතර් සී ක්ලාක් කියන නාමය පාවිච්චි කළ මුළු ලෝකෙම අද ඒ ඒ ආතර් සී ක්ලාක් මැතිතුමාගේ අදහස් ක්‍රියාත්මක වෙද්දී අද අපි තවමත් එතුමාට ඒ නිසි ගෞරවයක් හරියට ලැබෙන තත්ත්වයක් උදා වෙලා නැහැ. ඒක නිසා මම මේ ගරු සභාවට යෝජනාවක් ගේනවා. ආතර් සී ක්ලාක් සම්මානය කියලා සම්මානයක් හදලා අපිට පුළුවන් මුළු ලෝකෙම දෙන විද්‍යාඥයින් එහෙම නැත්නම් නව නිම්පියුම්කරුවන්ට ඒ සම්මානය දෙන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න, අර නොබෙල් ප්‍රයිස් එක වගේ. මොකද ආතර් සී ක්ලාක් සම්මානය වගේ සම්මානයක් අපිට මේ රටේ හදන්න පුළුවන් නම්, එහෙම නැත්නම් ඒ වගේ සංකල්පයක් ගේන්න පුළුවන් නම් ලොකු ලෝක අවධානයක් අපිට මේ ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි සභාපතිතුමනි මිනිස් රූප වීඩියෝ ඡායාරූප කනට භාවිතා කරලා වැරදි විශාල විදියට මේ වෙනුවට අපරාධ කිරීමේ ප්‍රවණතාවයක් ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම සමාජයේ විශාල විදියට බලවත් විදියට නොමක ගිහිල්ලා තියෙන මේ සම්බන්ධයෙන්, ඒ වගේම මානව ක්‍රියාකාරකම් වලට බලවත් අභියෝගයක් එල්ල වෙලා තියෙනවා මේ AI සාක්ෂරීම නැත්තම් කෘත්‍රිම බුද්ධිය හරහා. ඒ වගේම තමයි අපිට මේ වන විට අපේ තව කාරණා කීපයකට අපි අවධානය යොමු කරන්න ඕන. විශේෂයෙන්ම අද මේ කෘත්‍රිම බුද්ධිය රටේ විවිධ ක්ෂේත්‍රවලට අද බලපෑම් ඇති වීගෙන යනවා. විශේෂයෙන්ම මම ඒ ගැන පසුගිය කාලේ පුරාවටම යම් යම් ස්ථානවලදී මගේ අදහස් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම අපේ අනාගත ශ්‍රම බලකායට විශාල බලපෑමක් එල්ල වෙමින් පවතිනවා. මොකද විශේෂයෙන්ම මම මේක කියන්නේ අපේ අනාගත ශ්‍රම බලකා සැලසුම අපි කඩිනමින් අවධානයට යොමු කරලා සැලසුමක් හදන්න ඕන. ඒ අනුව මිනිස් මොලේ යොදා කරන රැකියා සහ මිනිස් මොලේ යොදා නොගැනවීම කරන රැකියා කියලා රැකියා දෙකට බෙදෙනවා අනාගතයේ ලෝකේ. ඒ අනුව නියත වශයෙන් රැකියා දහස් ගාණක්, නියත වශයෙන් රැකියා මිලියන ගාණක්, ලක්ෂ ගාණක් ලෝකේ 2025 පස්සේ අලුතෙන් එන ඒ තාක්ෂණත් එක නැති වෙලා යනවා. එහෙමනම් අපි රටක් විදියට මෙන්න මේ නැති වෙන රැකියාවලට විකල්ප විදියට අපි කොහොමද අපේ මේ අධ්‍යාපනය සකස් කරන්නේ, එහෙම නැත්නම් අපේ රැකියාව වෙළඳපොළ සකස් කරන්නේ කොහොමද කියලා ගැන අපි මේ පාර්ලිමේන්තුවේ කඩිනමින් පාර්ලිමේන්තු කමිටුවක් යොදා සාකච්ඡා කරන්න ඕන කාරණාව. මොකද විශේෂයෙන්ම අනාගත රැකියාවලට විශාල විදියට විශේෂයෙන්ම විශේෂ රැකියා අවස්ථා රාශියක් බිහි වෙනවා වගේම විශේෂ රැකියා අවස්ථා රාශියක් නැතිවීමේ අවධානමක් තියෙනවා. ඒ වගේම තමයි සභාපතිතුමනි 2023-2030 වෙන විට ඇමරිකාව පුරෝගතනය කරලා තියෙනවා ඇමරිකාවේ ශ්‍රම බලකායෙන් 4 ස්වයංක්‍රීය වෙනවා කියලා. එහෙමනම් දල වශයෙන් මිලියන 45කගේ රැකියා නැති වෙනවා කියලා ඒගොල්ලෝ පුරෝගතනය කරලා තියෙනවා. ඒ වගේම තමයි ඇමරිකාව ප්‍රධාන යුරෝපයේ රටවල් මේ වෙන විට එහෙම රැකියා නැති වෙනකොට ඒ ඒ රැකියා වලට විකල්ප විදියට විචාරශීලීව කල්පනා කරලා මිනිස් මොළය පාවිච්චි කළ මිනිසුන් විසින්ම කළ යුතු රැකියා සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් කරලා ඒවට ප්‍රමුඛතාවය දෙන්න කටයුතු කරන අතර මේ කෘත්‍රිම බුද්ධිය සහ සැබෑ මිනිසුන්ගේ ක්‍රියාකාරම් අතර තියෙන මේ ගැටුම අවම කරලා ඒ ප්‍රශ්න විසඳුම හොයන්න රටවල් දැන් මේ වෙනකොට පෙළඹිලා තියෙනවා. හැබැයි අපි රටක් විදියට තාම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළා මදි. නමුත් අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා, ස්තුතිවන්ත වෙන්න ඕන. අතිගරු ජනාධිපතිතුමා මේ වෙන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ කමිටුවක් පත් කළා තියෙනවා. Committee on Formulating Strategic of Artificial Intelligence කියලා. ඒ වගේම මහජන අයිතීන්, ඒ වගේ සමාජ අයිතීන්, ඒ වගේම ඒ විවිධ ඒ අයිතිවාසී මානසිකම් වලට කෘතිම බුද්ධි හරහා වෙන මේ එල්ල වෙන මේ බලපෑම් පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කරලා මෙන්න මේ අධ්‍යයනය තුළින් අනාගත ශ්‍රී ලංකාව කොහොමද මේ නිසි ක්‍රමවේදයකට ක්‍රියාත්මක කරන්නේ කියන ගැන තමයි මේ කමිටුවෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මම හිතන්නේ ජනාධිපතිතුමාට විශේෂ ස්තුතියක් මම මේ අවස්ථාවේදී පුද ගන්නවා. ඒ අනාගතයේදී කෘතිම බුද්ධියෙන් අපේ රටට වෙන බලපෑම සම්බන්ධයෙන් මේ කරන ඒ මැදිහත් වීමට, ඒ වගේම කනක හිරත් මැතිතුමාගේ පිළිතුරු කතාවේදී මම හිතන්නේ මේ කාරණා පිළිබඳ මීටත් වඩා ගොඩක් කතා කරා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අද වෙන විට ඉතා බලවත් විදියට මෙන්න මේ කෘතිම බුද්ධිය සහ කෘතිම බුද්ධියේ ක්‍රියාකාරකම් තුලින් හොඳ වගේම නරක එක හා සමානව ක්‍රියාත්මක වෙන වෙලාවේ අපි රටක් විදියට කොහොමද මෙන්න මේ ගැටුම සමනයට පත් කරන විදිය ප්‍රතිපත්ති හදන්නේ කියලා. මොකද හේතුව අද වෙනකොට ලොකු සමාගම්, ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණය, මේ වෘත්තීය සමිති, වෘත්තීය අරගල පිළිබඳ ඒ ඔවුන්ට තියෙන පීඩනය ගැන සලකලා බලලා වැඩි නැඹුරුවක්කට යොමු වෙලා තිනවා මේ කෘතිම බුද්ධිය යොදවලා. එහෙම නැත්නම් කෘතිම බුද්ධි තාක්ෂණය යොදවලා ඒ තමන්ගේ ආයතන, තමන්ගේ සමාගම් පුළුවන් තරම් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වලින් තොර වෙලා මිනිසුන් යන්ත්‍ර සූත්‍ර වලට මේ ක්‍රියාකාරකම් බාර දෙන්නේ. ඉතින් එහෙම ලොකු අවධානමක් ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි අද අපිට සමාජයක් විදිහට ගත්තොත් එහෙම දරුවන්ට, ඒ වගේම කාන්තාවන්ට, සාමාන්‍ය සමාජයට මේ කෘතිම බුද්ධියේ තාක්ෂණයේ බලවත් විදියට බලපාලා තිනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තොත් මේ රාජ්‍ය ආරක්ෂාවට මේ කෘතිම බුද්ධියේ බලපෑම අද විශාල විදියට මේ බලපෑමක් එල්ලවෙන ප්‍රවණතාවයක් ඇති වෙලා තිනවා. ඒ වගේම තමයි අපි දැක්කා පසුගිය කාලයේම ආර්ථික සම්බන්ධ මේ කෘතිම බුද්ධිය බලපෑම ඉතා දැඩිව බලවත් වෙලා තියෙනවා. එhmenan අද අපේ තරුණ ප්‍රජාව විශේෂයෙන්ම මේ වර්තමාන තාරුණ්‍ය මේ කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ අවධානය වැඩියෙන් යොමු වෙලා තියෙනවා. ආණ්ඩු මොනවා වෙනස් වුණත්, රටේ නායකයෝ මොන විදියට වෙනස් වුණත් අපිට කිසි කෙනෙකුට මෙන්න මේ ලෝකයේ වෙන මේ තාක්ෂණික වෙනස් වීම, තාක්ෂණික පරිවර්තන, තාක්ෂණීය විප්ලවයෙන් අපිට ගැලවෙන්න බෑ. ඒක නිසා විශේෂයෙන්ම අපි මෙන්න මේ ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම අපි රටක් විදියට අපේ රටට අතීතයේ සිට එල්ල වෙච්ච යම් යම් බලපෑම් අධ්‍යයනය කරාට පස්සේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපේ රට මීට වඩා දැඩි සැලකිල්ලක් දක්වන්න ඕන කියන එක තමයි මගේ අදහස. ඒ සම්බන්ධයෙන් මේ ගරු පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ යුතුයි. කෘතිම බුද්ධි තාක්ෂණයේ යොදවලා අපේ ජාතික ආරක්ෂාවට අනාගතයේ වෙන්න තියෙන ඒ බාධාවන්, එහෙම නැත්නම් ඒ වෙන්න දින අවධානය පිළිබඳ ලොකු අධ්‍යයනයක් කළ යුතුයි. ඒ අධ්‍යයනය තුළින් අපි පරෝකථනය කළ යුතුයි අපිට මොන මොන අංශවලින් මෙන්න මේ පීඩනය එල්ල වෙන්න තියෙන අවධානය මොකද්ද කියලා. මොකද හේතුව පසුගිය කාලේ පුරාවට අපි කරපු අධ්‍යයනවලදී අපි දැක්ක එකක් තමයි LTT ත්‍රස්තවාදීන් තමන්ගේ ගුවන් යානා, අපි කිව්වේ ඒ කාලේ කුරුබ්බැට්ටි ගුවන් යානා කියලා, ගුවන් යානාවක් කොළඹ නගරයට ආර්ථික බල ප්‍රදේශයට රාත්‍රී කාලයේ එවන පණිවිඩ එනකොට මේ නගරය, එහෙම නැත්නම් රට කොච්චර භීතියෙන් ඇලලී ගියාද කියලා අපි ඒ කාලේ අපි ඒ අත්දැකීම් තියෙනවා ගොඩක් අර මේ පාර්ලිමේන්තුවේ. එහෙමනම් එදා ඒ වගේ ඉතා සුළු, ඉතාමත් ප්‍රාථමික තත්ත්වයේ ඒ ආරක්ෂක අභියෝගයකට අපි නතු වෙච්ච වෙලාවේ ඒ වගේ දෙයකට, ඒ වගේ සුළු කාරණාවකට අදට සාපේක්ෂව එදා ඒක සුළු කාරණාවක්, ඒකෙදී මුළු රටම භීතියෙන් ඇලලී ගියා අපිට මතකයි. නමුත් කෘතිම බුද්ධිය පාවිච්චි කරලා ත්‍රස්තවාදීන්ට ඊට වඩා දහස් ගුණයකට වඩා බලපෑමක් කරන්න පුළුවන් පීඩාවක් මේ රටට ඉල්ල කරන්න පුළුවන්. ඒක නිසා අද ලෝකයේම ලොකු අවධානයක් යොමු කරලා තිනෝ මෙන්න මේ කෘතිම බුද්ධි තාක්ෂණය තුලින් අපේ රටට වෙන්න තියෙන බලපෑම සම්බන්ධ, ඒ තමන්ගේ රටවල වලට වෙන්න තියෙන බලපෑම සම්බන්ධ. ඉතින් මං හිතන්නේ මේ කාරණාව මං හිතන්නේ අද අපි මේ දවසක් ඩිබේට් කරලා ඉවර කරගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඒ වගේම තමයි අද ගූගල් සහායක, ඇපල් සමාගමේ ඇපල් සීරි, ඒ වගේම ඇමේසන් ඇලෙක්සියා වගේ ඒ යෙදවුම් හරහා ඒ ඒ ප්‍රාථමික ලෙවල් එකේ කාරණාවලින් අද ඔබට ගිහිල්ලා අද අධි තාක්ෂණික ප්‍රවණතාවයක් ලෝකයට අඳුනලා දීලා තියෙන මේ රට මේ ගොඩක් සමාගම්. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේ අපේ රට 2030 වර්ෂය වෙන විට අපේ රට පුරෝගතනයක් කළ යුතුමයි. අපේ මේ කෘතිම බුද්ධිය හරහා අපේ සමාජයට, අපේ සංස්කෘතියට, අපේ ආගමට, එහෙම නැත්නම් අපේ එහෙල සිරිත්‍රිත් වලට වෙන බලපෑම. මොකද මම කලින් මේ පාර්ලිමේන්තුවේදී කාරණාවක් තමයි අපි මේ සමහර අපේ ඔරිජිනල්ස්, එහෙම නැත්නම් අපිටම ආවේනික වූ අපේ උරුමයන් අපි ආරක්ෂා කරගන්න මේ මහන්සි නොවීම නිසා, උනන්දු නොවීම නිසා සමහර දේවල් අද අපෙන් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. උදාහරණයක් විදිහට අද අපිට ආවේනික වූ සමහර සංගීත භාණ්ඩවල ශබ්ද අද අපිට අයිති නැති තත්ත්වයකට පත් වෙලා, එහෙම නැත්නම් අද උඩක්කි තම්මැට්ටම් වල හොරණෑවල ශබ්ද අද විදේශ රටවල සංගීත භාණ්ඩවලට අයිතිවාසිකම් කියන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා. ඒක නිසා මෙන්න මේ තාක්ෂණයත් එක්ක, කෘතිම බුද්ධියත් එක්ක, මේ තාක්ෂණික විප්ලවයත් එක්ක මේ තියෙන ගැටුමේදී අපේ මේ ඔරිජිනල්ස්, එහෙම නැත්නම් අපේ අපිටම ආවේනික වූ අපේ උරුමයන් ආරක්ෂා කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න ඕන. අනාගතයේදී මෙන්න මේ අභියෝගවලදී, අධිකරණ ක්‍රියාමාර්ගවලදී, එහෙම නැත්නම් නීතිමය ක්‍රියාමාර්ගවලදී මුල් පිටපත මොකද්ද, එහෙම නැත්නම් ඔරිජිනල් එක මොකද්ද, ඩුප්ලිකේට් එක, එහෙම නැත්නම් විකෘති කරපු එක මොකද්ද කියලා සංසන්දනය කරලා හොයන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හදාගන්න ඕන. ඒ වගේම තමයි නැවත වතාවක් මම මේ ගරු පාර්ලිමේන්තුවට, විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ කෘතිම බුද්ධිය සම්බන්ධ මේ සංවාදයට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි.
Thank you. Honorable Jagat Samarawikrama.
ස්තුතියි ගරු සභාපතිතුමා. මාම විසින් ගරු මදුර විතාන මන්ත්‍රීතුමාගෙන යෝජනාව මා විසින් ස්ථිර කරමු.
Thank you. Honorable Elan Vikramaratne. You have 12 minutes.
ස්තුතියි. අද අපි මෙතන සාකච්ඡා කරන්නේ මදුර විතානගේ මන්ත්‍රීතුමා ගෙනාපු ඒ යෝජනාව කෘතිම බුද්ධිය ගැන. දැන් අද විද්‍යාවෙන් ලොකු වෙනස් වීම් සිදුවගෙන යනවා. ඒවල ධනාත්මක පැතිත් තියෙනවා, ඒවල ඍණාත්මක පැතිත් තියෙනවා. විද්‍යාවෙන් ලෝකය වෙනස් වෙනවා. අපි දන්න අවුරුදු 2000කට උඩදී කෘෂිකර්මය දිහා බැලුවොත්, වාරි මාර්ග ක්‍රම දිහා බැලුවොත්, විශේෂයෙන්ම අපි වගේ ආසියාවේ රටවල් තමයි ඉදිරියෙන්ම හිටියේ. ලොකු වෙනසක් එදා සිදු වුණා. ඊටසේ අපේ ජීවිත කාලයේ බලපුවාම මට මතකයි, එක්කෝ ළමෙක් හැටියට මගේ අම්මා ටයිප් රයිටේකේ තමයි වැඩ කළේ. මම අවුරුදු 13ක ළමෙක් හැටියට පොඩි පොතක් ලියලා ඊට පස්සේ ඒක මම මේ ටයිප් කරන්න පුළුවන් එකනේ හොයාගෙන යන්න වුණා. හොයාගන්න තමාරු වුණා ටයිප් රයිටර් එක මේ අපේ ජීවිත කාලයේදී. ඊට පස්සේ කැල්කියුලේටර් එක ආවා. ඒක පාවිච්චි කරන්න පටන් ගත්තා. සමහර අය වැරදි හෙව්වා, එහෙම නෙමෙයි එකතු කරන්න ඕනේ, පොත පැන්සල පාවිච්චි කරලා එකතු කරන්න ඕනේ කියලා සඳහන් කළා. ඊට පස්සේ ටෙලිෆෝන් එක ආවා. අපි පොඩි කාලේ ටෙලිෆෝන් එක රටේට කරකෝ හිටියේ එකක්. ටෙලිෆෝන් එක ගන්න අවුරුදු 10ක් ලයිස්තුවක හිටියා ටෙලිෆෝන් එක ලබා ගන්න. ඊට පස්සේ ආව කම්පියුටර් එක. විශ්වවිද්‍යාලයට මුලින්ම යනකොට කම්පියුටර් එක කාම්බරයක තිබුණේ. අද තියෙන කම්පියුටර් එක අතේ, කාම්බරයක තිබුණේ කම්පියුටර් එක විශ්වවිද්‍යාලයට යනකොට පටන් ගන්නකොට. ඊට පස්සේ ආව ඉන්ටර්නෙට් එක, සමාජ ජාලය ආවා. වහ අපි දන්නවා කොච්චර වෙනස් වෙලා තියෙනවද කියලා අපේ ජීවිත. සමාජ ජාලය හරහා ස්මාර්ට් ෆෝන් එක ආවා. ඊට පස්සේ සමාජ මාධ්‍ය. ඉතින් මේ වෙනස් වීම් දිගින් දිගටම විද්‍යාව නිසා සිදුවේගෙන යනවා. දැන් විද්‍යාත්මක වෙනස් වීම් වලින් මේවා අපි ඔක්කොම වෙනස් වීම් බැලුවත් 100%ක්ම හරිද හොඳයි කියලා කියන්න බෑ. හැබැයි අපි බැලුවත් ධනාත්මක පැත්ත හුඟක් වැඩි, විනාත්මක පැතිවලට වැඩිය. දැන් කෘතිම බුද්ධිය පැමිණීමෙන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකේ අසමසම අතිවිශිෂ්ට බලපෑමක් ලෝකයට ඇති වෙනවා. අපිට ඒක හිතන්නවත් බෑ. මොකද ඒක විප්ලවකාරී වෙනස් වීමක්. මේක සෞඛ්‍යයට, මුදල් විෂයට, ගමනාගමනයට, මිනිසුන්ගේ ජීවන තත්ත්වයට විශාල ලෙස බලපානවා. මේක විශාලම වෙනස් වීමක්. මේ තාක්ෂණයේ එන එක. ඉතින් අපි එකින් එකට බැලුවොත් හරිද මේ තාක්ෂණයේ වෙනස් මේ ශීඝ්‍රතාවය බැලුවොත් අපි දන්නවා ඒකේ ධනාත්මක පැත්ත බැලුවොත් IT BPO ඉන්ඩස්ට්‍රි එක දිහා බැලුවොත් තොරතුරු තාක්ෂණයේ ඉන්ඩස්ට්‍රි එක දිහා බැලුවොත් ඒ කියන්නේ මේකෙන් ඔටෝමේෂන් එක තවත් ඉක්මන් වෙනවා කාර්යක්ෂමතාවය වැඩි වෙනවා අලුත් අලුත් දේවල් නිර්මාණය වෙනවා හරිද ඒ වගේම වර්ධනය බැලුවොත් හරිද කෘෂිකර්මයේ වර්ධනය බැලුවත් වාරි මාර්ගවල ජල බෙදීමට තියෙන වෙනස පොහොර යෙදීමට ඇති වෙන වෙනස හරියටම දේශගුණය බලලා මේක එල්ල කරන්න පුළුවන් ප්‍රිසිෂන් ඇග්‍රිකල්චර් හරියට එල්ල කරන්න පුළුවන් මේ ධනාත්මක දේවල් මේක හරහා සිදුවෙන දේවල් ඊට පස්සේ අපි බැලුවොත් සංචාරක ව්‍යාපාරයේ දිහා බැලුවොත් හරිද අපිට පේනවා පර්සනලයිස්ඩ් ඒව කරන්න පුළුවන් පුද්ගල රෝපිත නිර්දේශ දෙන්න පුළුවන් අද කතා කරන්නේ සංචාරක ටීම් එක ගැන ගෲප් එක ගැන කොහෙද යන්නේ මොනවද බලන්නේ හැමෝටම එක හා සමානව ක්‍රියා කරන්න ඕනි කියන එක මේ ඔක්කොම වෙනස් වෙන්න යනවා AI එක හරහා કૃතිම බුද්ධිය හරහා ඒ කියන්නේ මේවා ඇවිල්ලා ඔක්කොම ධනාත්මක දේවල් අර කෘෂිකර්මයට ආපුහම කාලගුණ රටාව සමාජ තත්ත්වය භෝග සෞඛ්‍ය AI එක හරහම මේව දැනගන්න පුළුවන් මේකෙන් වෙන්නේ ඇත්තටම අස්වැන්න වැඩි වෙන එකයි නාස්ති අඩු වෙන දේ තමයි මෙතනින් සිදුවෙන්නේ ඊට පස්සේ ලංකාව ආපදාවට විශාල ලෙස මුහුණ දෙන රටක් හැම තිස්සෙම ආපදාවල් සිදුවෙනවා විශාල ලෙස සිදුවෙනවා ලෝකයේ තියෙන රටවල් වලින් පළවෙනි 10 ඇතුලේ හැමදාම වගේ ඉන්න රටක් තමයි ලංකාව දැන් AI එක හරහා ස්වාභාවික ආපදා ගැන අපිට වැඩියෙන් දැනගන්න ලැබෙන ස්වභාවික ආපදා ගැන වේලාවට කලට වේලාවට. ඒතර අපිට පුළුවන් අපේ හදිස්සි ප්‍රතිචාරය emergency response එක මීට වැඩිය ක්‍රමාත්මක කරගන්න ඒකෙන් ජීවිත බේරගන්න පුළුවන්. ඒක යහපත ඒ වගේම ආර්ථික හානිය අපිට සීමා කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ විශාල ලෙස සෞඛ්‍ය ගැන බැලුවත් හරිද අපි දන්නවා early diagnosis රෝග විනිශ්චය. අද ගියොත් ස්කෑන් එකක් ගත්තොත් radiologist කියනවා මොකක්වත් නැහැ යන්න කියලා කියනවා. අවුරුදු 5කට පස්සේ ගිහිල්ලා බලපුවාම ස්කෑන් එක කරපුවාම කියනවා ප්‍රශ්නයක් තියෙනවා. මෙතන කැන්සර් එකක් හරි මොකක් හරි තියෙනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ එයාට අවුරුදු 5කට උඩ ස්කෑන් එකේ රේඩියොලොජිස්ට් එක හරියට පෙනිලා නැහැ. AI එක හරහා ඒක හරියටම මේ තාක්ෂණය හරහා මුලින් තියෙන දේ මුලින්ම දැනගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම අධ්‍යාපනයට ආපුවාම සාමාන්‍ය අධ්‍යාපන විතරක් නෙමෙයි දැන් අධ්‍යාපන ක්‍රමයේ ඇවිල්ලා පන්තියනේ සැලකන්නේ පන්තියින් ඔක්කොමලා එක දේ කරන්න ඕනේ එක වෙලාවට කරන්න ඕනේ එක විදිහට හැසිරෙන්න ඕනේ ඔය වගේ මතයක් තමයි තියෙන්නේ මේක AI එක හරහා පුද්ගල අධ්‍යාපනය හරිද එක එකනාගේ හැකියාවන් වෙනස් ඒ පුද්ගල අධ්‍යාපනයේ පැත්තටත් ලොකු වෙනසක් සිදුවෙගෙන යනවා හරිද ඒ ඊට අමතරව උපලේඛනගත කිරීම ශ්‍රේණිගත කිරීම පැමිණීම් ඔක්කොම අපිට කරගන්න පුළුවන් AI එක හරහා කරන්න පුළුවන්. එතකොට මෙහෙම ප්‍රශ්න කීපයකුත් ඇති වෙනවා. එකක් ඇවිල්ලා මදුර විතනගේ මන්ත්‍රීතුමා කිව්වා වගේ රැකියාවල් වලට ගැටලුවක් ප්‍රශ්නයක් වෙනවා. මොකද තාක්ෂණයෙන් ඒ රැකියාවල් අහිමි වෙනවා. ඉතින් ඒක ලොකු ගැටලුවක්, ලොකු ප්‍රශ්නයක්. ඒකට අපිට මූණ දෙන්න වෙනවා. ඒ කියන්නේ හැකියාවන් තියන අයට අලුත් හැකියාවන් වලට අපිට අනිවාර්යයෙන්ම පුහුණු කරන්න සිදු වෙනවා වෙනවාමයි. නමුත් මේ විප්ලවය අපිට නතර කරන්න බෑ. මේ විප්ලවයේ ඉදිරියට යා යුතු විප්ලවයක් මොකද විද්‍යාව කියන එක විද්‍යාවට සීමාවක් නැහැ විද්‍යාවට රටක් නැහැ රටවල් සීමාවල් හරහා තමයි විද්‍යාවේ වෙනස් වීම සිදුවේගෙන යන්නේ ඊට පස්සේ සංස්කෘතිය ආරක්ෂා කිරීම පිළිබඳවත් සඳහන් කළා ඔව් ලොකු ගැටලු ප්‍රශ්න ඇති වෙනවා නමුත් මේකේ ධනාත්මක පැති තියෙනවා අපිට උදාහරණයක් හැටියට සංස්කෘතිවල පුරාවස්තු හේම ආරක්ෂා කිරීමට නවීන තාක්ෂණය හොඳට භාවිතා කරන්න පුළුවන් යහපත් විදිහට පාවිච්චි කරන්න පුළුවන් අනිත් එක ඇවිල්ලා ගෝලීය ප්‍රේක්ෂකයන් අපිට ඇද ගන්න පුළුවන් නවීන තාක්ෂණය හරහා රටකට ගමකට විතරක් ඒක සීමා වෙන්න අවශ්‍ය නැහැ ඉතින් ඒවවල යහපත් දේවල් තියෙනවා ඒව අපිට කරගන්න පුළුවන් වෙනවා ඉතින් අවාසි පැති තියෙනවා අවාසි පැති ඇවිල්ලා මං කිව්වා වගේ රැකියාවල් වලට අවාසියක් තියෙනවා ඒ අයට නව පුහුණුවක් ලබා දෙන්න වෙනවා ඒකට විශාල ආයෝජනයක් තියෙන්න වෙනවා ඒ ආයෝජනය අපි ලබා ගන්නේ කොහොමද කියලා. ඒ වගේම සදාචාරාත්මක ප්‍රශ්න ඇති වෙනවාමයි. මෙතන සදාචාරාත්මක ඉතික ප්‍රශ්න තියෙනවා AI එක හරහා. එකක් ඇවිල්ලා පුද්ගලයාගේ පුද්ගලීකත්වය ආරක්ෂා වෙන එකට අභියෝගයක් තියෙනවා. අර දැන් සමහර රටවල දැන්ට පාවිච්චි කරනවා අපි ඒක රටකට ගිහාම අපේ මූණ බලලා අපි යන හැම තැනම ඒගලන්ට පුළුවන් දැනගන්න කොහෙද යන්නේ කියන එක. තේන පුද්ගලයාගේ ඒ ප්‍රිවසි එක නැති වෙනවා AI එක හරහා. ඒ වගේම පුද්ගලයාට ගෞරවත්වයක් තියෙනවා. ගෞරවත්වයත් අඩු වෙනවා. පුද්ගල ගෞරවත්වය අඩු වෙනවා. ඉතින් මානව ප්‍රශ්න රැසක්ම තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම මමත් එකඟ වෙනවා මේ මතේ එක අපිට තාක්ෂණයේ අවශ්‍යයි, විද්‍යාවේ දියුණුව අවශ්‍යයි, ජීවන තත්ත්ව ඉහළට යවන්න අවශ්‍යයි. ඒක කරන ගමන් අපි පුද්ගලයාවයි සංස්කෘතියේ යහපත් දේවල් ආරක්ෂා කරන වැඩපිළිවෙළවල් තියෙන්න ඕනේ. දැන් යුරෝපීය සංගමය 2018 දී ජෙනරල් ඩේටා ප්‍රොටෙක්ෂන් රෙගුලේෂන් කියලා නීතියක් ගෙනාවා. 2018 දී ගෙනාවේ. අපි ලංකාවේ මේක ගෙනාවේ පර්සනල් ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් එක 20/22 දී ගෙනාවේ. අවුරුදු 4කට පස්සේ ගෙනාවේ. අපේ පර්සනල් ප්‍රොටෙක්ෂන් ඩේටා ඇක්ට් එක ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ 20/24. ඉතින් ඇත්තටම බැලුවොත් අවුරුදු 6ක් යනවා. අපිට ඒක ක්‍රියාත්මක කරගන්න අවුරුදු 6ක් යනවා. ඉතින් ප්‍රමාදයක් තියෙනවා කියලා සඳහන් කරන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම දත්ත ආරක්ෂා කිරීම ආතේම අවශ්‍යයි. අධිකාරියක් තියෙන්න ඕනේ. ඒකේ දෙකක් නැහැ. ඒක තිබිය යුතුමයි. හරිද?
Remember you have 2 more minutes.
ඉතින් පර්ස් මට ඊට වැඩිය අර මුළු කාලය දෙන්න කියලා කරුණා කරලා බලන්න. රයිට්. ඉතින් හරිද? ඉතින් මේකේ ඩිජිටයිසේෂන් එකක් කරන්න ඕනේ. දැන් මේකේ කියන අපේ ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් එකේ කියනවා, හරිද, මේකේ ඩිරෙක්ටර් කෙනෙක් නම් බෝඩ් එකක එයා පුද්ගලිකව වග කියන්න ඕනේ කියලා. ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් එක යම් කිසි උල්ලංඝනයක් සිදු වුණොත් ඒකට වග කියන්න ඕනේ කියලා සඳහන් කරනවා. I'm going to switch into English because of the limited time. Definitely we need to look at the protection of the individual and also protection of ethical things that we should be looking at. So the EU Act was brought in December 2023. Right, and it was published in 2024. Then it gives an implementation timeline as well. It's very interesting when you look at the implementation timeline. Right, it gives actually a 6-year period. It comes into effect in August. Yes, it comes into effect in August 2024, and in 2025, 6 months later, the regulations basically are going to be effective. General provisions and rules on prohibited AI is coming in, so prohibited things. In May 25, codes of practice are going to be implemented. And then in August 26, high-risk AI systems will come into force, right? And in August 27, that's 3 years later, right, they're going to look at further obligations concerning high-risk AI systems and regulated under the EU law. And by 2030, full compliance with the law, right, is good. So it's if you look at it, it's taking 6 years in terms of a timeline. So I am suggesting that this is an inevitable thing that's happening, and how we should look at it. In the EU law, there were 3 basic things that they looked at. One thing they looked at it in terms of a risk-based approach. Right, because the AI application is unacceptable in some situations, and therefore it must be limited, no question about it. Unacceptable applications, such as social scoring by governments, are banned. You know, some governments socially score every individual. I mean, can you imagine that? I mean, that's totally unacceptable, and they're using AI for it, and therefore we must reject it. We have chosen a democratic system of life where the individual's freedom is important. We must completely reject it in our law. Then transparency and accountability. The Act mandates that AI systems be transparent. This is the EU Act. It should be transparent and it should be accountable. And then ethical standards. You see, the ethical standards are very important. That's ethical principles, including respect for human dignity, privacy, non-discrimination. These are absolutely important, and we should basically include this in our law, and there is no question about it. ඉතින් අපිට නීතියක් අත්‍යවම අවශ්‍යයි. හැබැයි නීතිය මම කියනවා ඩේටා ප්‍රොටෙක්ෂන් නීතිය ක්‍රියාත්මක වෙන්න යුරෝපීය සංගමයට පස්සේ අපිට අවුරුදු 6ක් විතර සභාපතිතුමනේ ගිහිල්ලා තියෙනවා. මං කියන්නේ මේකට එච්චර කාලයක් ඉන්න බෑ. මොකද නෙට්ෆ්ලික්ස් එක තියෙනවනේ සභාපතිතුමනේ, ඒකට ඒක බලන අය මිලියන 100ට එකතු කරගන්න බලන අය අවුරුදු 10ක් ගියා. හැබැයි අපිට චැට් GPT එකට මිලියන 100ක් එකතු කරන්න මාස 2යි ගියේ. ඔන්න ඕකයි AI එකේ තියෙන වෙනස. ඉතින් මේක හදිස්සි. ඉතින් මම ගරු කරන මදුර විතරගේ මැතිතුමාට මේක ඇත්තටම පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීම ගැන, මොකද මේක හදිස්සි, මේක අපිට ඉක්මනට කරගන්න ඕනේ. ඉතින් මම මෙතන යෝජනාවකුත් ඉදිරිපත් කරනවා. මේක හදිස්සි නිසා මම යෝජනා කරනවා පාර්ලිමේන්තුවේ අපි වහාම කාර්ක සභාවක් පත් කළ යුතුයි කියලා. මොකද මේක ඉක්මන් කරන්න ඕනේ. මේක හුඟක් ගැටළු ප්‍රශ්න තියෙනවා. උයි අනිත් රටවලුත් පිළි අරගෙන තියෙනවා. මේකේ අර පුද්ගලයාගේ නිදහසයි සංස්කෘතියේ තියෙන වටිනාකම ආරක්ෂා කරන අතරේදී තාක්ෂණයටයි විද්‍යාවටයි අපි තැන දෙන්න ඕනේ කියන එක. ඒ නිසා මම යෝජනා කරනවා, හරිද, මේක අපි ඉක්මනට කළ යුතුයි කියලා. So I will propose, I would propose to the House, based on the presentation that was made, that there are huge advantages. We cannot get in the way of science and development. It's going to happen anyway. There are no country borders to it. But there are huge advantages in it. But with every development, right, there comes the negatives. And the negatives is about human life, human rights. It's about societies, communities, community values, ethical and religious values are there. So those we must try to see how we can safeguard them and protect them. That is why the select committee in parliament is needed, so that we can go into it. And now we have the examples, like in the European Union, them bringing the law and looking at implementation. So there are case studies. I would also recommend that when the select committee is appointed, because this is a very quickly changing thing, that experts are also permitted to participate so that they can contribute, so that we get the best possible law for our country. Thank you very much for the time given.
Thank you. Honorable Jayanta Veerasinghe, you have 13 minutes.
Stutiya Mulasanaruda Karumantri Tumani. Prathamenma mama stutiwanta wenawa Madura Vithanage mattumata me wage kaalina මාතෘකාවක් පිළිබඳව මේ විවාදය ආරම්භ කිරීම. ඒ වගේම කනක හේරත්නතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා. එතුමා මේකේ පෙරමුණ අරන් දැන් කටයුතු කරයි. තමන් අහගෙන හිටියාම ගරු ඉරාන් වික්‍රමරත්න මැතිතුමාගේ කතාව බොහොම වටින කතාවක් එතුමා කළා. ධන සහ ඍණ මේකේ තියෙන ධනාත්මක සහ ඍණාත්මක පැත්ත එතුමා පෙන්වලා දුන්නා. කැත්ත. එහෙම තමයි දැන් තියෙන්නේ. දැන් මේක අපිට ඉග්නෝ කළා නැත්නම් අපිට මේක දිහා අහක බලාගෙන ඉන්න බෑ. මේක ඇවිල්ලා තියෙන්නේ අපි මේකට මූණ දෙන්න ඕනේ. ඊට පස්සේ මේක පාලනය කරන්න, මේකෙන් අහේනියක් නොවෙන්න අපි මේක හදාගන්නවා. එතන ගරු මන්ත්‍රීවරුන් අදහස් පළ කරේ ආකාරයට. දැන් මේකේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේක මොන තරම් පිටරටවලට ගිහිල්ලා තියෙනවද කිව්වොත්, දැනට චීනේ මම දැක්කා බස් යන්නේ ඩ්‍රයිවර් නැතුව කොන්දොස්තර නැතුව. උතන තමයි අපේ ගරු මන්ත්‍රීවරු කිව්වේ රැකියා අහිමිවීමේ තත්ත්වයක් තියෙන. මේක ඉතා ප්‍රවේශයෙන් බලන්න. මේක දැන් ඒ දවුන්ට මම දැක්ක බස් එක යන්නේ, බස් එක හරියට වෙලාවට නවත්තනවා, මිනිහෙක් නගිනවා, ඇප් එක ගහනවා, ඒකෙන් ගෙවන්නේ ඩ්‍රයිවරුත් නැ කොන්දොස්තරත් නැ වාහනය යනවා. දැන් ඊළඟට මේකෙන් ඇතිවෙන ජාතික ආරක්ෂාවට ඇතිවෙන තත්ත්වයක්. එකක් රැකියා අහිමි වෙනවා, අනිත් එක ජාතික ආරක්ෂාව සහ පුද්ගලික ආරක්ෂාව. මතකයි අර LTTE ප්‍රශ්නේ තියෙන කාලේ කතාවට කිව්වා මේ පැත්තෙන් මිඥානාව නගනකොට කොළඹෙන් නගනකොට මිඥානාව එහෙ උතුරේ අවශ්‍ය ප්‍රතිපාදන අරගෙන ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. ඉතින් දැන් මේක ඉහළට බොහොම ඉහළට යනකොට ඔන්න ඔය ප්‍රශ්න එනවා ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් වෙන. ඒකම පුද්ගලික ආරක්ෂා. මේ දෙකම බලලා මේ ඔක්කොම කල්පනා කරලා තමයි පියවර ගන්න ඕනේ. මම හිතන්නේ දැන් දැන්ටම කනක හෙරක් නැතුමාලා මේ පියවර අරගන්න පටන් ගන්න තිබෙනවා. ඒක මම හුඟක් අගය කරනවා. දැන් පුද්ගලික ආරක්ෂාව පිළිබඳ තත්ත්වය මොකක්ද? ඕනම කෙනෙකුට තව කෙනෙක්ගේ මෙච්චර ධනය තියෙනවා, මෙයා ගාව මෙච්චර සල්ලි තියෙනවා, මෙයාගේ සල්ලි තියෙන්නේ මේ මේ තැන්වල කියලා සමාජයට එලි කළොත් අනිත් පුද්ගලයාගේ පුද්ගලික ආරක්ෂාවට ඇති වෙන තත්ත්වය කුමක්ද? දැන් එහෙම සමගම මේ මදුර විතානගේ මහත්මයා පෙන්වලා දුන්නා ගෞතම බුදුන් වහන්සේට පහර ගහලා බුද්ධහගමට පහර ගහන අවස්ථා දැන් හද කකියවන අවස්ථා ඉදිරිපත් කළා. බෞද්ධ රටක පුළුවන් නම් ගෞතම බුදුන් වහන්සේට පහර ගහන්න එනයිද? ඒ වගේ රටක ජීවත් වුණාට වඩා හොඳයි නොවේනේ. ඉතින් මං හිතනවා මොනම ආගමකටවත් කිසි කෙනෙකුට අත තියන්න දෙන්න නරකයි මොනම ආගමකට. ඉතින් මේ අනුව තමයි ඉතා පැහැදිලි ලෙස අවශ්‍ය කරලා තියෙන්නේ මේ AI තාක්ෂණය. ඔව් අපිට ඕනේ, ඒක ප්‍රයෝජනයි. නමුත් ඒක අවභාවිතාව වැළැක්වීමට කටයුතු කළ යුතු. අන්නේ ඒකට දැනටම මං හිතනවා කනකේ රත්නැත්තුමා ඒක පෙන්වල දෙයි. දැනටමත් ගරු ජනාධිපතිතුමා පියවර අරගෙන තියෙනවා. මම හිතන්නේ කාටවත් කියන්න පුළුවන් කියලා මේක දැන් ප්‍රමාද වැඩි, ඒවා මේ අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ මේ AI තාක්ෂණය මගින් වෙන හානිය වැළැක්වීම. දැනටමත් ඒකට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අර Committee on Formulating Strategy for Artificial Intelligence කියලා CSFAI කියන කමිටුව පත් කළා. ඒ අපි සතුටු වෙනවා. ගරු ජනාධිපතිතුමා මේ පිළිබඳව දැනටම ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි සාධාරණයි කියලාද මේක මෙච්චර පරක් වුණා මෙච්චර පරක් වුණා කියනට වඩා දැනට ඒ ක්‍රියාමාර්ගයේ අරගෙන මේකට අවතීර්ණ වෙලා තියෙන එක අපි අගය කරන්නට ඕනේ. ඒ අනුව ගරු මුලාසන මන්ත්‍රීතුමනි පත් කරන්න දැන් අදහස මොකද්ද? NCAI NCAI කියන්නේ ජාතික කෘතිම බුද්ධි මධ්‍යස්ථානය. දැන් ඒ මධ්‍යස්ථානය බලසම්පන්න වෙලා for it to have clout for it to have teeth මේ ඒක 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 ක්‍රියාත්මක කරන්න දාලා තියන්නේ ජාතික භාණ්ඩාගාරයෙන් අරමුදල් ලබා දෙනවා. එතකොට එතන අනිවාර්යෙන් අධීක්ෂණයක් කරනවා. කරලා Digital Transformation Agency නැත්නම් DTA කියන ආයතනයට අනුබද්ධ කරලා ඒ ආයතනයෙන් මේකේ කටයුතු බලලා ක්‍රියාත්මක කරන්නයි මේ වැඩපිළිවෙල යොදලා තියෙන්නේ. ඉතින් මං හිතනවා ඒක ඉතාම සාධනීය තත්වයක් අද ආණ්ඩුව අරගෙන තියෙන ක්‍රියාමාර්ගය. දැන් ගරු විපක්ෂ මන්ත්‍රීතුමත් පෙන්වලා දුන්නා මේකේ ධනාත්මක පැත්ත බොහොම තදේට තියෙනවා. ඒ වගේම ඍණාත්මක පැත්ත. මම දන්නවා මම ගිහිල්ලා සිංගප්පූරුවේ වෛද්‍ය පහසුකම් ලබා ගත්ත වෙලාවක නිකන් ඇප් එකක් ගහලා එවන්නේ කිව්වා. මං එහෙ යනකොට කරන්න ඕනේ ප්‍රතිකාර ටික සේරම ලෑස්ති කරගෙන. මම ඒක තමයි අර හොඳ පැත්ත. මේකේ ඍණ පැත්ත තමයි ජාතික ආරක්ෂාවට විය හැකි තර්ජනය, පුද්ගලික ආරක්ෂාවට විය හැකි තර්ජනය සහ දැනට කරගෙන යන විදිහට ගෞතම බුදුන් වහන්සේට සහ බුද්ධාගමට පාරගෙන මේව නවතින්නවා. ඉතින් ඒ නිසා මං හිතනවා දැනට අරගෙන තියෙන මේ ක්‍රියාමාර්ගයට මම බොහොම සතුටු වෙනවා, සතුට ප්‍රකාශ කරනවා. මදුර විතානගේ මැතිතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා මේක ගෙනාවට. ඉරාන් වික්‍රමරත් මහත්මයාටත් ස්තුතිවන්ත වෙනවා, බොහොම ධනාත්මක කරුණු කීපයක්කට අවධානය යොමු කළා. එම නිසා මම බලාපොරොත්තු වෙනවා විවිධ රටවල තියෙන විදිහට මේ කෘතිම බුද්ධිය අවභාවිතා කිරීම නතර කිරීමට දැනට අරගෙන තියෙන ක්‍රියාමාර්ගය වැඩි දියුණු කළා, දිගින් දිගටම ගෙනහිල්ලා අර ධනාත්මක පැත්ත ඉස්මතු වෙන විදිහට සහ ඍණාත්මක ප්‍රශ්න අඩු වෙන විදිහට මේක හසුරවන එක බොහොම වැදගත් වෙනවා. මම හිතනවා ඒක අපිට කරගන්නට පුළුවන් වේවි. ගරු ජනාධිපතිතුමා දැනටත් ඒකට ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා. මම අගේ කරා. මොකද මොනම රටකවත් සංස්කෘතියට ගහන්න දෙන්න බෑ. එහෙම ගැහුවොත් රට වැටෙනවා. ප්‍රධාන ආගමට ගහන්න දෙන්න බෑ. එහෙම කෙරුවොත් රට වැටෙනවා. ඉතින් එම නිසා අන්න ඒවා නොකළ යුතුයි, කිරීමට ඉඩ නොතැබිය යුතුයි. ඒකට දැන්ටම රජයේ පියවර අරගෙන තියෙනවා. ඒ පියවර සාර්ථක ලෙස කරගන්න හැකි වේවි කියලා මම ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් මට මේ ලබා දුන් කාලය පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මානියන්ට.